प्रदीप जन्मभूमि
जन्मभूमि
अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि मातृभूमि
නවසීලන්තේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම සුපුරුදු පරිදි රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ඔබත් අපත් ගුවනින් හමුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වන්නේ. සුන්දර සැන්දෑවක උණුසුම් ආලින්දයක සිට ඔබ හමුවන මම රසිකා හරිස්චන්ද්‍ර.
ඔබ සමග අද පිළිසඳරට එක්වන මම ප්‍රශාන් ගාල්ලගේ.
මම නිලක්ෂී ලෙනෝර.
ආයුබෝවන්.
මානිකසෙ පොලොගැවි නිධානවි.
එක්සත් ශ්‍රී ලංකා සංගම යුනයිටඩ් ශ්‍රී ලංකා ඇසෝසියේෂන්. උස්ලා කියලානේ කියන්නේ. ඉතින් උස්ලා කණ්ඩායමෙන් කරපු තවත් හරිම අනර්ග උත්කර්ෂවත් දෙයක් ගැන. ඒ තමයි මැයි 13 වෙනිදා ඇවෙන්ඩල් කොලේජ් ඔඩිටෝරියම් එකේ පැවැත්වුණ හෙළමිහිර වැඩසටහන ගැන. ඉතින් මේකට සහභාගී වුණ කට්ටිය දන්නවා කොයිතරම් අපූරුද කියලා. අපේ ශ්‍රී ලාංකික ඒ වගේම අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය, අපේ භාෂාව, අපේ මේ පුංචි දූදැරියන්ගේ දක්ෂතා කොහොමද ඔවුන් වේදිකාව මත රඟ දැක්වේ කියලා. ඉතින් බලන් එන්න බැරි වුණ අපේ කට්ටියට පුන් ඒ ගැන අපේ මේ පවත්වපු හෙළ මිහිර සංස්කෘතික සැන්දෑව ගැන පුංචි පුංචි දේවල් ටිකක් කියන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. ඉතින් අපේ හෙළමිහිර වේදිකාව මම කිව්වනේ හරි ලස්සනට අලංකාර වුණා කියලා. ඉතින් හෙළමිහිර සංස්කෘතික උත්සවයේදී අපේ පුංචි දූදරුවන් නොයෙකුත් සංදර්ශනාත්මකව අපේ සංස්කෘතිය විදහා දක්වපු වේදිකාවක් තමයි මැයි 13 වෙනිදා පවත්වපු හෙළමිහිර වේදිකාව. ලංකාරාම දහම් පාසලේ අපේ දරු දැරියන්, ඒ වගේම නෝත් ෂෝ තෙරවාද බෞද්ධ දහම් පාසලේ අපේ දරු දැරියනුත් අපේ මේ හෙළමිහිර වේදිකාවත් එක්ක එකතු වෙන්න අමතක කළේ නැහැ. පන්තේරු අපේ මේ නර්තන පැත්තෙන් ගත්තුතින් පන්තේරු නැටුම්, එතකොට ඒ වගේම අවුරුදු නැටුම්, ඒ වගේම අපේ වෙස්මුහුණු කලාව ගැන අපේ සමාජට කියාපාන්න පුළුවන් හරි ලස්සන රංගනයන් ඉදිරිපත් කළා. ශ්‍රී ලාංකික සංගීත කලාව, පැරණි ගීත, අලුත් ගීත, මේ වගේ නොයෙකුත් ආකාරයේ ශ්‍රී ලාංකිකත්වය විදහා දක්වන රංගනයන් ඉදිරිපත් කළා මේ හෙළමිහිර වේදිකාවේ. ඔවුන් කොතෙක් දුරට මේ නවසීලන්ත සංස්කෘතියට පුරුදු වෙලා සිටියත් තවමත් ශ්‍රී ලාංකික සංස්කෘතියටත් ඔවුන් ආදරේ, ඒ පිළිබඳවත් ඔවුන් හදාරනවා කියන එක මනාව පැහැදිලි වුණා හෙළමිහිර වේදිකාව මත. ඉතින් මේ වගේ පසුගිය වතාවේ වගේම මේ පාරත් හෙළමිහිරෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවේ අපේම සහෝදර ජනතාව සඳහා පරිත්‍යාග කළා. ඉතින් එවන් වූ උදාර අරමුණක් පෙරදරි කරගෙන කරන මේ හෙළමිහිර මේ විදිහට සාර්ථකව ඉටු කිරීම පිළිබඳව නැවතත් උස්ලා කණ්ඩායමට උස්ලා කණ්ඩායමේ සභාපතිනිය රසිකා හරිස්චන්ද්‍ර මහත්මියටත් අපගේ ප්‍රණාමය ජන්මභූමි තුලින්. නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික අපිට හරවත් රසවත් කාලීන තොරතුරු දැනගන්න එකතු වෙන්න මේ ජන්මභූමි. නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබට උදව්වක් අවසිත. ඔබට තියෙන ගැටලුවට හරි විසඳුමක්, හරි දැනුම ඇති පුද්ගලයෙක්ගෙන් දැනගන්න ඕනෙද? මේ පිළිබඳව කාටද කියන්න ඕනි? මෙවැනි ප්‍රශ්න ඔබට තියෙන්න පුළුවන්. තවමත් උස්ලා හෙල්ප් ලයින් කණ්ඩායමට එකතු වෙලා නැති කෙනෙක්ද ඔබ? එහෙමනම් මේ තමයි අවස්ථාව. උස්ලා හෙල්ප් ලයින් කියලා අපි මේ අපේ උස්ලා ටීම් එකෙන් අලුත්ම කාර්යයකට දැන් අත ගහලා තියෙනවා. ඉතින් මේ මගින් මේ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික අපි වෛද්‍ය ශාස්ත්‍රයේ හෝ වේවා නීතිමය ශාස්ත්‍රයේ හෝ වේවා අනිකුත් සියලුම ශාස්ත්‍රවල සිටින ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා ඉන්න එකම තෝතැන්නක් තමයි උස්ලා හෙල්ප්ලයින් කණ්ඩායම. ඉතින් ඔබට යම් හෝ කිසියම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම්, ඔබට යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා නම්, මේ ප්‍රශ්න මේ ගැටලු निराකරණය කරගන්න හරි මාර්ගය තෝරගන්න හරි අවවාදයක් ලබා ගන්න කෙනෙක්ව ඔබ හොයනවා නම් අපේම භාෂාවෙන් කතා කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා උස්ලා හෙල්ප්ලයින් කණ්ඩායමට. ඉතින් මේ උස්ලා WhatsApp group එකට එකතු වෙන්න සියලුම විස්තර දැනගන්න පුළුවන් මේ දැන්ම ඔබ උස්ලා වෙබ් අඩවියට, එමත් නැත්නම් උස්ලා Facebook පිටුවට එකතු වුණා නම්. උස්ලා හෙල්ප්ලයින්, මේ උස්ලා හෙල්ප්ලයින් ටීම් එකෙන් අපේ මේ කණ්ඩායමෙන් මැයි 19 වෙනිදා තවත් එක් ප්‍රජා සේවාවක් අපි ඉටු කළා. ඒ තමයි ක්‍රිමිනල් ඇන් ඉමිග්‍රේෂන් ලෝ, එහෙමත් නැත්නම් අපරාධ සහ ආගමන නීතිඥ මානිල් සමරකෝන් මහත්මිය විසින් දේශනාවක් පැවැත්තුවා. ඉතින් මේ සඳහා 45කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක මේ කණ්ඩායමට එකතු වෙලා හිටියා. ඔවුන්ගේ ප්‍රශ්න සඳහා විසඳුම් හරියාකාර විසඳුම්. එතකොට ඔවුන්ට ඇති ගැටලු, එතකොට ඊට අමතරව නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විදිහට මේ පිළිබඳව අපි දැනගත යුතු කරුණු කාරණා, අපි මොනවගේ පිළිබඳවද සැලකිලිමත් විය යුතු, අපිට මොනව දෙන්න පුළුවන් ගැටලු, මේ විදිහට ක්‍රිමිනල් ඇන් ඉමිග්‍රේෂන් ලෝ පිළිබඳව ගොඩක් දේවල් අපි කතා කළා. ඉතින් මේ වගේ තව ඉස්සරහටත් නීතිඥ අංශයේ අපි ජූනි 2 2023 ජූනි 2 හරියටම රෑ 7:45 දිල්කි රාජපක්ෂ කියන නීතිඥවරිය, ඇයත් ෆැමිලි ලෝ ඇන් ඉමිග්‍රේෂන් ලෝ, කියන්නේ පවුල් සම්බන්ධතා පිළිබඳව සහ ආගමන සම්බන්ධතා ආගමන කරුණු කාරණා පිළිබඳව ඇති නීති රීති මොනවද යන්න පිළිබඳව කතා කරන්න පුළුවන් දේශනාවක් අපි පවත්වන්න සූදානම් වෙනවා. මං කලින් කිව්වා වගේ ජූනි 2 හරියටම රෑ 7:45. ඉතින් මේ වැඩමුළු සමග එකතු වන්න, ඔබේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න, අපි විසින් මේ ලබා දෙන දැනුම හොඳින් ග්‍රහණය කරගන්න, මේ වගේ වැඩ කටයුතු, මේ වගේ ප්‍රජා සේවාවන් ගොඩාක් අපි කරනවා ඔබ වෙනුවෙන්ම උස්ලා හෙල්ප්ලයින් කණ්ඩායමෙන්. ඉතින් ඒ නිසා නැවතත් ආරාධනා කරන සිටිනවා, මේ වෙනකොටත් උස්ලා හෙල්ප්ලයින් කණ්ඩායමත් සමග එකතු වෙලා නැති කෙනෙක් සිටිනවා නම් ඔබ හෝ ඔබගේ යහළු යෙහෙළියන් ඔබේ පවුලේ කට්ටිය එකතු වෙන්න උස්ලා හෙල්ප්ලයින් එක්ක.
ඕනි ලක්ෂී, ඉතාමත්ම දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. අපි ඇත්තටම ඒ 19 පවත්වපු සාකච්ඡාවේ වැඩමුළුවේ බොහෝ දිනක එක කරපු පටිගත කිරීමක් අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නයි මේ සූදානම. අපි විශ්වාස කරනවා මේ ඔබ අහලා ඔබ දැනුවත් වේවි, ඒ වගේම ඔබගේ මිත්‍රයන්, යහළුවන්, පවුල්වල සමාජිකයන් දැනුවත් කරાવી, එමගින් සමාජයට යහපතක් වේවි කියලා. අපි මේ ඇවිල්ලෙන හැමෝටම අපි මුලින්ම ආයුබෝවන් කියලා අපි හැමෝම ඔබ පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන්.
අනේ, අපි ඉතාමත්ම ආදරයෙන්, සාදරයෙන්, ගෞරවයෙන් මිසෙස් මානෙල් සමරකෝන්, සම්මානෙල් සමරකෝන් මහත්මිය අපි පිළිගන්නවා. ඉතින් මානෙල්, ආයුබෝවන් ඔබතුමියටත්.
ආයුබෝවන් කිෂාන්.
හොඳයි, අපි මේ කතා බහ පටන් ගන්න කලින් ඔපි පොඩ්ඩක් විස්තර අහන්න කැමති. මානෙල්, ඔබ ගැන පොඩ්ඩක් අපිට තොරතුරු ටිකක් කියන්න පුළුවන්ද? ඔබගේ පවුලේ විස්තර ඉතාමත් කෙටියෙන්, ඔබ නවසීලන්තයට ආවේ කොහොමද? ඉතාමත් කෙටියෙන් ඔබට විස්තර කියන්න පුළුවන්ද?
මම දැනට අවුරුදු 20කට විතර කලින් තමයි නිව්සීලන්තයට ආවේ. ඇවිල්ලා මම ඉගෙන ගත්තා පළවෙනි වයිකාටෝ යුනිවර්සිටි එකේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ මම වයිකාටෝ හොස්පිටල් එකේ IT ඇනලිස්ට් කෙනෙක් විදිහට ජොබ් එක කරා. ඊට පස්සේ මම ටීචින් කරා මෙහි ප්‍රයිබනියන් හයි ස්කූල්. ඊළඟට තමයි මම ලෝ කෙනෙක් හැටියට මේ ලෝ ස්ටඩීස් කරලා මේ අද ඉන්න තත්ත්වෙටපත් උනේ. මම අද බැරිස්ටර් කෙනෙක් හැටියට වැඩ කරනවා, ක්‍රිමිනල් ඇන් ඉමිග්‍රේෂන් ස්පෙෂලයිස් ලෝ කෙනෙක් හැටියට, ක්‍රිමිනල් ඩිෆෙන්ස් ලෝ කෙනෙක් හැටියට මම ඔක්ලන්ඩ් වල වැඩ කරනවා. දැනට අවුරුදු 7ක් විතර සර්විස් එකක් තියෙනවා.
දැන් බොහොම සන්තෝෂයි අහන්න ලැබීම ගැන. ඒ එක්කම ඔබගේ පවුල විස්තරත් ඉතාමත් කෙටියෙන් අපිට කියන්න පුළුවන් නම්?
පවුල විස්තර කිව්වොත් මමයි මගේ හස්බන්ඩ්යි මට එක දුවක් ඉන්නවා. එයා මේ අවුරුද්දේ මේ ෆයිනල් ඉයර් එක්සෑම් එක කරනවා මෙහි. ඊට පස්සේ නෙක්ස්ට් ඉයර් යුනිවර්සිටි යනවා.
පොඩි පවුලක් තියෙනවා. ඉතින් අපි දැන් මේ කතාබහ කරන්න කලින් ඒක ඉතාමත් මෙහෙලින් අගය කරනවා. අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් කැමති අපි මානෙල් මහත්මියගේ පොඩි වීඩියෝ එකක්. ඇත්තට මේක මම මගේ මට මේ YouTube එකේ හැමෝටම බලන්න පුළුවන් වීඩියෝ එකක්. ඔබ හැමෝත් එක්කම ෂෙයා කරන හරි කෙටි වීඩියෝ එකක්. පමණ නැද්ද මානෙල්?
ඕකේ. ප්‍රශ්නයක් නැහැ.
Introducing Marnell Summercorn, barrister and solicitor at Baitlers Law. She is a specialist in criminal defense and immigration law. She has an extensive understanding of the criminal justice system in New Zealand, police procedure and individual rights in this process. So you need advice on any residence and work cases, compliance cases, court appeals, call Marnell Summercorn on 022-06-31136.
Thank you, Vishan.
සොලිසිටර් කෙනෙක් තමයි අපිට කේස් එකක් අරගෙන එන්නේ. ඊට පස්සේ තමයි අපි ඒ කේස් එක කරන්නේ. ඒ කියන්නේ බැරිස්ටර් කෙනෙක් ඩිරෙක්ට්ලි ක්ලයන්ට් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. සොලිසිටර් කෙනෙක් හරහා ඇවිල්ලා තමයි එන්නේ.
වෙනස මොකක්ද කියලා. ඉතින් අද අපේ මාතෘකාව වෙලා තියෙන ඇත්තටම මේ ක්‍රිමිනල් ලෝ සහ ඉමිග්‍රේෂන් ලෝ කියන එක මාතෘකාව යටතේ යම්කිසි කතාබහක යෙදෙන්න තමයි අපේ මේ කල්පනාව. එතකොට අපි මුලින්ම අපි කතා කරුවා. ඉතින් ඇත්තට මේකේ මේ මේ සහභාගී වෙන්න ඉන්න අයට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න, chat එකේ දාන්න පුළුවන් ප්‍රශ්නක්, එහෙම නැත්නම් අත උසලා කරන්න පුළුවන්. අපි මුලින්ම පොඩි පැහැදිලි කිරීම ටිකක් කරගමු ඇත්තටම. එතකොට මේ අපි පටන් ගත්ත දින් මේ ක්‍රිමිනල් ලෝ සිවිල් ලෝ මේකද නීති දෙක ඇත්තටම තියෙන්නේ?
ඔව්, මම නම් සිවිල් ලෝ කරන්නේ නැහැ, මම ක්‍රිමිනල් ලෝ විතරයි කරන්නේ. ක්‍රිමිනල් කෝඩ්ස් වලට තමයි මම යන්නේ වැඩි හරියක්ම. ඊට පස්සේ ඉමිග්‍රේෂන් වැඩ ගමන් කරනවා.
හොඳයි. දැන් අපිට දැනගන්න ඕනේ මේ ක්‍රිමිනල් එකක් කියන්නේ මොකක්ද? දැන් ගොඩක් අපි ශ්‍රී ලාංකිකයෝ මෙහෙට අලුතෙන් එනත් මයිග්‍රන්ට්ස් දැන් ගොඩක් අලුතෙන් එනවා. මේ මොකක්ද මේ ක්‍රිමිනල්? දැන් අපි කඩේකට ගිහලා මොනවද හොරකම් කරොත් ඒක ක්‍රිමිනල් එකක්ද? එහෙම නැත්නම් අපිට මේ හරියට ටැක්ස් ගෙවන්න නැතුව වැඩ කරොත් ඒක ක්‍රිමිනල් එකක්ද? එහෙම නැත්නම් අපි ඇල්කොහොල් පාවිච්චි කරලා ගිහලා මේ වාහනේ පැදවුවොත් ඒක ක්‍රිමිනල්. අපිට පොඩක් පැහැදිලි කරන්න පුළුවන් මේක ඇත්තට මොකද මේ ක්‍රයිම් එකක් කියන්නේ කියලා.
ඔව්, හැම රටකම තියෙනවා ලෝ ඇන් ඕඩර් කියලා. ලෝ එකක් තියෙන හැම රටකම. ඊට පස්සේ රූල්ස් තියෙනවා, එහෙම නැත්නම් පොලිසීස් තියෙනවා. ඉතින් මේ මොනවා හරිම ලෝ එකක් බ්‍රීච් කරවුවොත් එහෙම කවුරු හරි ඒකට කියනවා ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කියලා. මොනවා හරි ෆෝමල් ඇකියුෂේෂන් එකක්. අපි හිතමු කඩේකට ගිහින් ඉවරලා අපි අවසරයක් නැතුව මොනවා හරි එතන තියෙන පුංචි දෙයක් වුණත්, ඒ කියන්නේ අපි හිතමුකෝ ලොලිපොප් එකක් කියලා, ඒ වගේ පොඩි දෙයක් වුණත් අපි අරගෙන ආවොත් එහෙම ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වෙනවා. මොකද අපි ඒක පරිවින්දේ තමයි කාගෙවත් කන්සෙන්ට් එකක් එතන තිබුණ නැහැ. ඊට පස්සේ අපි කිසිම ඔතොරිටි එකක් නැතුව තමයි ඇත්තට මේ බඩුව අපි අරගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ එහෙම නැත්නම් IRD එකට අපි ටැක්ස් ගිව්වේ නැත්නම් එහෙම ඒක ක්‍රිමිනල් ඩිෆෙන්ස් එකක් ඔෆෙන්ස් එකක් වෙනවා. ඊට පස්සේ තව එකක් තමයි ට්‍රැෆික්. ඊට පස්සේ කෙයාලස්ලි ඩ්‍රයිව් කරන ඒවට. එතකොට ඇසෝල්ට් එක කොමන් ඇසෝල්ට්. ඒ කියන්නේ කිසිම කෙනෙකුට තව කෙනෙක්ගේ, ඒ කියන්නේ කිසිම කෙනෙක් ඉන්ටෙන්ෂනලි ඇප්ලයින් ෆෝස් අගේන්ස් අනදර් පර්සන්ස් බොඩි. ඒ කියන්නේ තව කෙනෙක්ගේ බොඩි එකක් අපිට ටච් කරන්න බැහැ එයාගේ කන්සෙන්ට් එකක් නැති, එයාගේ කන්සෙන්ට් එකක් නැතුව. ඒ වගේ අවස්ථාවලදී අපි ඒකට තමයි කියන්නේ ඇසෝල්ට් එකක් කියලා. ඉතින් ඒ වගේ දේවල් අපි ඇත්තටම ලංකාවේ ඉඳලා මෙහෙට එනකොට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි එහෙම ඒ වගේ වැඩ කරනවා. ඉතින් ඒවා ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වෙනවා. ඊට පස්සේ මොනවා හරි ප්‍රොහිබිටඩ් ඇක්ටිවිටි එකක් තමයි ක්‍රයිම් එකක් කියලා කියන්නේ.
හොඳයි, දැන් ඇත්තටම අපි මේ උත්සාහ
ප්‍රොහිබිට් කරලා තියෙන්නේ එහෙම කරන්න බැහැයි කියන එක. ඒ කියන්නේ ෆ්‍රීඩම් එකට ඒක ප්‍රශ්නයක් වෙනවා තව කෙනෙක්ගේ.
ඒක හරි. දැන් අපි මේ උත්සාහ කරන්නේ ඇත්තටම මොකද මේ ක්‍රිමිනල් ලෝ එකයි සිවිල් ලෝ එකයි කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ ඉන්න නේබත් එක්ක අසල්වැසියන්ගේ රටක් සම්බන්ධයෙන් පොඩි ගනුදෙනුවක් තියෙනවා, පොඩි ගැටලු සහගත ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක ක්‍රිමිනල් ලෝ එක යටතේ වැටෙන්නේ නැත්නේ ඒක නේද ඇත්තටම?
නැහැ. කිසිම ඒ කියන්නේ ලෝ එන්ෆෝස්මන්ට් ඔතොරිටි තියෙනවා නිව්සීලන්ඩ් වල. පළවෙනිම ඔතොරිටි එක පළවෙනිම ඕගනයිසේෂන් එක තමයි නිව්සීලන්ඩ් පොලිස්. ඊට පස්සේ ඉමිග්‍රේෂන්. ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ලට පුළුවන් ඒගොල්ලොත් ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර්ස් ලා. ඊළඟට IRD. ওই වගේ ආයතන තියෙනවා. ඒගොල්ලන්ට පව එකක් දීලා තියෙනවා කවුරු හරි මොනවා හරි ලෝ එකක් බ්‍රීච් කරගො. ඒ කියන්නේ ලෝ එක ඒ රටේ තියෙන නීතිය කැඩුවොත් එහෙම ඒ කොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න ඕනෙම කෙනෙක් නීතියක් කැඩුවොත් එහෙම. ඊට පස්සේ ඇරස් කරන්න. මේ ඊට පස්සේ ඉමිග්‍රේෂන් ලෝ එක බ්‍රීච් කරගොත් එහෙම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලාට පුළුවන් ඒගොල්ලොව මේවා කරන්න පුළුවන්. ඊට පස්සේ IRD එකට පුළුවන් ඇත්තම කවුරු හරි ටැක්ස් කියවල නැත්තම් ඒ වගේ අවස්ථාවල ඒ පුද්ගලයාට විරුද්ධව ඇකියුෂේෂන් එකක් දාලා ෆෝමල් ස්ටේට්මන්ට් එකක් අරගෙන එයාට විරුද්ධ නඩුවක් දාන්න පුළුවන්.
දැන් අපිට මෙතෙන්දී අතුරු ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ නවසීලන්තයට සමහර වෙනවා ස්ටුඩන්ට් වීසෙදට සමහර වෙනවා ටූරිස්ට් වීසෙ විදිහට ඔය එක් විවිධාකාරයි. අපිට දැන් PR එක හම්බුණා. ඒ PR එක හම්බුණාට පස්සේදී අපිට ඒකෙන් දෙන්නේ නැහැ නේද මක්කර ලයිසන් එකක් මේ වැරදි වැඩ කරන්න පුළුවන් කියලා. ඒත් අපිට ඩිපෝට් කරන්න ඩිපෝට් කරන්න හැකියාව තියෙනවද කට්ටිය ආපහු ලංකාවට ඕනනම්?
මෙහෙමයි, PR එකේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි නිව්සීලන්ඩ් රෙසිඩන්ට් වීසා එක කියලා කියන්නේ. නිව්සීලන්ඩ් රෙසිඩන්ට් වීසා එක හම්බ වෙලා ඒගොල්ලෝ අවුරුදු දෙකක් ගියාට පස්සේ තමයි පර්මනන්ට් රෙසිඩන්ට් එහෙම නැත්නම් ඉන්ඩෙෆිනිට් වීසා එක ඒගොල්ලන්ට හම්බ වෙන්නේ ඇප්ලයි කරාට පස්සේ. ඔන්න ඔය කාලේ මේ 2 years පීරියඩ් එක ඉතාම ඉම්පෝර්ටන්ට් කාල සීමාවක් ඇත්තටම. මොකද හේතුව ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ අද වෙනකොට මොනම හරි ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් කරවුවොත් එහෙම මෙන්න මේ කාල සීමාව තුලදී ඔටෝමැටිකලි ඩිපෝටේෂන් ලයිබිලිටි නෝටිස් එකක් ඒගොල්ලන්ට එනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ මොන හරි එකකට කායික යනකොට මේගොල්ලෝ බීලා යනවා. ඊට පස්සේ පොලිසියෙන් අල්ලනවා. ඊට පස්සේ එයාගේ බ්‍රෙත් ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කරනවා, රෝඩ් සයිඩ් බ්‍රෙත් ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කරනවා. එතනදී පොසිටිව්ද නෙගටිව්ද කියලා බලන්න පුළුවන් පොලිස් අපසට. බැරි වෙලා හරි පොසිටිව් වුණොත් එහෙම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන බ්‍රෙත් එකෙන් කියන්න පුළුවන් 250 වෙනකන් ඉන්ෆ්‍රින්ච්මන්ට් නෝටිස් වලට තමයි යන්නේ. නමුත් බැරි වෙලා හරි බ්‍රෙත් එක 400 වුණොත් එහෙම අන්න ඒ අවස්ථාව තමයි ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වෙන්නේ ඒ චෙක් කරනකොට. එතට පුළුවන් පොලිස් ඔෆිසර්ට එයාව පොලිස් ස්ටේෂන් එකට හරි එහෙම නැත්නම් රෝඩ් සයිඩ්ස් වල තියෙනවා ඒගොල්ලොන්ගේ බසස් තියෙනවා ඒවට ගෙනහිල්ලා මේගොල්ලෝ ආපෞසරයක් එවිඩෙන්ෂල් බ්‍රෙත් ටෙස්ට් එකක් කියලා තියෙනවා ඒක කරනවා. ඒ එවිඩෙන්ෂල් බ්‍රෙත් ටෙස්ට් එක කරාට පස්සේ ඒක කන්ෆර්ම් කරනවා මේ එක ක්‍රිමිනල් ඒ කියන්නේ හාරස් ඒ කියන්නේ 400 වලට වඩා වැඩි තියෙනවා නම් බ්‍රෙත් එකේ ඇල්කොහොල් ලිමිට් එක එතන තමයි ඒගොල්ලෝ කියන්නේ මේක කෝට් එකට යන මැටර් එකක් කියලා. එහෙම වුණොත් එහෙම කෝට් එකට යනවා. ඒ වගේම ඉතාම වැදගත් දෙයක් මෙතනදි මට කියන්න ඒ තමයි බැරි වෙලා හරි කවුරු හරි පොලිසියෙන් කිව්වොත් එහෙම පොලිසියෙන් පළවෙනියටම යාව ඇරෙස් කරනවා කියනකොට ඕනෑම පුද්ගලයෙකුට තියෙනවා රයිට් එකක්. ඒ රයිට් එක තමයි පොලිසියෙන් එයාට කියන්න ඕනේ මොකටද එයාව ඇරෙස් කරන්න කියන එක. රීසන් ඔෆ් ද ඇරෙස්ට්. ඊට පස්සේ අනිත් එක තමයි බිල් ඔෆ් රයිට්ස් එකෙන් තියෙනවා අපිට නිදහසක් දීලා හැම කෙනෙකුටම මේ නිව්සීලන්ඩ් ඉන්න නිව්සීලන්ඩ් බිල් ඔෆ් රයිට්ස් එකෙන් පොලිසියෙන් කියන්න ඕනේ ඕකේ ඔයා දැන් මේ කතා කරන ඇරෙස් එකට ගත්තට පස්සේ එතනින් පස්සේ කතා කරන හැම දෙයක්ම ඒගොල්ලෝ වීඩියෝ කරනවා රෙකෝඩින් කරනවා. ඊට පස්සේ හැම දෙයක්ම කියන කෝට් එකේ එවිඩන්ස් එකක් හැටියට යනවා මේ කේස් එක යනකොට. නමුත් මේගොල්ලන්ට අපේ රයිට් කාගේ හරි ඔෆෙන්ඩ් එකේ රයිට් එක තමයි එයාට පුළුවන් ඒ වෙලාවේ ඕනෙම ලෝයර් කෙනෙකුට කතා කරලා ඉවරලා මම මේක කියනවාද එහෙම නැත්නම් මුකුත්ම කියන්නේ නැතුව පොලිසියට සද්ද නැතුව ඉන්න පුළුවන්. අනිත් ඉතාම වැදගත් කාරණේ තමයි මෙතනදී අපි අපේ භාෂාව නේටිව් භාෂාව ඉංග්‍රීස් නෙවෙයි, අපේ භාෂාව සිංහල එහෙම නැත්නම් තමිල් ඒ වගේ භාෂාවක් කතා කරනකොට ලෝවලදී හරිම අමාරුයි. ඇත්තටම අපි හිතමු ෆ්ලුවන්ට්ලි කෙනෙකුට කතා කරන්න පුළුවන් කියලා. නමුත් මේ වගේ අවස්ථාවලදී පොලිස් ඔෆිස කෙනෙක් ඇවිල්ලා මොන හරි වරදක් කළා ඒ වගේ අල්ලනකොට ස්ට්‍රෙස් වෙනවා මිනිස්සු. එතකොට තමන් සමහල්ලාවට ප්‍රනවුන්ස් කරගන්න බැරි වෙනවා වචන. ඒ වගේ අවස්ථාවලදී ගොඩාක් ඒගොල්ලන්ට අවාසි වෙනවා කෝට් එකට ගියාට පස්සේ. මොකද සමහරට එයා දීලා තියෙන ස්ටේට්මන්ට් එක කම්ප්ලීට්ලි වැරද්දක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සර්කම්ස්ටන්ෂල් ෆැක්ට්ස්, ඒ කියන්නේ ඒ ඔෆෙන්ස් එකට අදාළ වෙන කරුණු ටික තමයි පොලිස් එවිඩන්ස් එකක් විදිහට පොලිසියෙන් කෝට් එකට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි හොත්තටම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඇත්තටම කාගෙන් හරි ලෝ මොන හරි ක්‍රිමිනල් වරදකට අහු වුණාට පස්සේ කාගෙන් හරි ලෝ එකකින් ඇඩ්වයිස් එකක් ගන්න එක. ඊට පස්සේ පොලිසියට කියන්න පුළුවන් අපිට හරියට ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරගන්න, ඊට පස්සේ මොන අපි හිතමු ඉංග්‍රීසි කතා කරගන්න බෑයි කියලා. ඒ වගේ අවස්ථාවක ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් දෙන්න කියලා වෙලා පොලිසියට කවදාකවත් කියන්න බෑ කියන එක. අනිවාර්යයෙන් මේක ඒ කියන්නේ මේ ඒ කියන්නේ සස්පෙක්ට් කින් රයිට් එකක්. ඒ නිසා පොලිසියෙන් අනිවාර්යයෙන්ම ඒ දේ දෙන්න ඕනේ. ඉතින් ඕක තමයි පළවෙනිම ඉනිෂියලි දැනගන්න ඕනේ දේ කාට හරි මොන හරි ක්‍රිමිනල් වරදකට අවු වුණාම.
ඔව් ඇත්තටම දැන් මානෙල් කියන විදිහට විශේෂයෙන් මෙහි ඉන්න අයට අලුතෙන් එන අයට දෙන පළවෙනිම උපදේශ තමයි වැරදි කරන්න එපා කියන එක. ඉතින් ඒක තමයි පළවෙනිම දේ.
ඔව් කවුරුත් කැමතියි කවුරුත් දකින්න.
එක තමයි. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මෙහෙම වැරදි කරලා යම් කිසි අවස්ථාවක පොලිසියෙන් ප්‍රශ්න කරොත් ඔබට අයිතියක් තියෙනවා ඒ එහෙම නැත්නම් ඒ ප්‍රශ්නට උත්තර නොදී ඉන්න. එහෙම නැත්නම් ඔබට මේක පරිවර්තකෙක් ගන්න. මොකද ඔබට හරියට ඒ දේ ඉංග්‍රීසියෙන් කියන්න බැරි වෙයි කියන හින්දායි. මොකද ඒක වැරදි ප්‍රකාශයක් දෙනට වැඩිය හොඳයි හරියට හරි ප්‍රකාශ දෙන එක. මොකද නැත්තම් සමහරට පිකෙන් ප්‍රකාශයෙන්ම අපිට සමහරලාට අවාසියක් වෙන්න පුළුවන් උසාවියේදී. එහෙම නැද මම කියන්නේ නැත්තම්. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධනේ මානල් සමරකෝන් ක්‍රිමිනල් ඇන්ඩ් ඉමිග්‍රේෂන් ලෝ එක්ස්පර්ට් සොලිස් බැරිස්ටර් සොලිසිටර්. ඉතින් අපි ඇත් සමග තමයි මේ කතා කර කර සිටින්නේ. අපේ උස්ලා හෙල්ප් ලයින් එකෙන් කතා කරන දෙවනි අපේ හමුව තමයි මේක. ඉතින් අපි තව ටිකකින් අන් හිතන්නේ මේකේ සහභාගී වෙන අයට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මේක හරිම ඉතාමත්ම සුහදශීලී සාකච්ඡාවක්. අපි දන්නේ නැති දේවල් ඉගෙන ගන්න තමයි මේක බලාපොරොත්තු. ඒකින්ද කිසිම අභාසයකට පත් වෙන්න එපා. ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන අපි කැමති අපිට පුළුවන් විදිහට ඒවට පිළිතුරු ලබා දෙන්න. හොඳයි. දැන් අපි කතා කරොත් මේ ඉමිග්‍රේෂන් එක සම්බන්ධයෙන්, ඉමිග්‍රේෂන් ලෝ එක සම්බන්ධයෙන්. දැන් මෙහෙට ශ්‍රී ලංකිකයෝ එනවා ටූරිස්ට් වීසාවක් අරගෙන. එතකොට සමහර කට්ටිය එනවා වර්ක් වීසාවක් වැඩ කරන්න. එතකොට සමහරවිට මේ වීසාවේ ගහලා තියෙනවා මේ පුද්ගලට වැඩ කරන්න පුළුවන් මෙතන විතරයි කියලා. ඒතර එහෙම කෙනෙක් සමහරවිට හිතන්න පුළුවන් හරි මම මෙතන වැඩ කරාට මම තවතැනකත් ගිහිල්ලා වැඩ කරනවා. එහෙම නැත්නම් තවතැනක සල්ලි අය කරන තුරු වැඩ කරනවා. දැන් මෙහෙ වගේ සිදුවීමකදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මොකද මේ පුද්ගලට බලපාන කරුණ ඊට පස්සේදී?
අනිවාර්යයෙන්ම එයාගේ වීසා එක කැන්සල් වෙනවා. එයාගේ වීසා එක රිවෝක් කරන්න පුළුවන් ඉමිග්‍රේෂන් එකට. එයා මේ වීසා කන්ඩිෂන් එක බ්‍රීච් කරා කියන එක ඉමිග්‍රේෂන් ඇක්ට් එක යටතේ. සමහරවිට ඩිපෝටේෂන් ලයබිලිටි නෝටිස් එකක් ඉෂු කරන්නත් පුළුවන්. ඒක වෙන්නේ මේ කොච්චර සීරියස්ද එයා බ්‍රීච් කරලා තියෙන දේ අනුව. ඒ කියන්නේ අපි හිතමුකෝ මයිනර් දෙයක් කියලා. සමහර වෙලාවට කැරක්ටර් වේව එකක් දාලා වගේ ඒ වගේ අවස්ථාවකින් ගැළවීමක් තියෙන්න පුළුවන්. නමුත් සීරියස් ඔෆෙන්ස් එකක් වගේ එකට යනවා නම්, එහෙම ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් විදිහට යනවා නම් එහෙම මම හිතන්නේ ඒ වගේ කෙනෙකුට අවස්ථාවක් එකපාරටම හම්බ වෙයි කියලා. නමුත් අවස්ථාවක් තියෙනවා ඒගොල්ලන්ට කරුණු ඒ කියන්නේ එක්ස්ප්ලේන් කරලා ඉමිග්‍රේෂන් එකට එක්ක කැරක්ටර් වේවෙකින් එයාගේ වීසා එක ඉල්ලන්න ඕනේ ඊළඟ වීසා එක. එහෙම නැත්නම් එහෙම එක්ක කෝට් එකට එයාගේ කේස් එක අරගෙන යන්න ඕනේ. එහෙමත් නැත්නම් ඉමිග්‍රේෂන් ප්‍රොටෙක්ෂන් ට්‍රයිබුනල් එකට මේ කේස් එක ගෙනනො. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇයි ඒ වගේ තැනකට යනකොට අපිට සමහරට 10,000 වලින් එහා පැත්තට වියදම් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ ගමනක් යනවද? එහෙම නැත්නම් එහෙම ඇත්තටම හරිම පහසුවයි. කවුරු හරි අපි හිතමුකෝ මේ එක එම්ප්ලොයි කෙනෙක්ගේ යටතේ වැඩ කරන්න ඕනේ කියලා අපි වීසා කන්ඩිෂන් එක යාගේ තියෙන්නේ කියලා. ඒ වගේ අවස්ථාවක හරිම ඊසි වේරියේෂන් ඔෆ් කන්ඩිෂන් එක කියලා එකක් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් ඉල්ලන්න මගේ වීසා කන්ඩිෂන් එක වෙනස් කරන්න කියලා. ඉමිග්‍රේෂන් එකෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඉතින් එහෙම ඉල්ලීමක් කළා. එතකොට එයා ඉමිග්‍රේෂන් එකෙන් වීසා කන්ඩිෂන් එක වෙනස් කරලා දෙනවා. ඒක තමයි ලේසිම දේ. මොකද එක වීසා කන්ඩිෂන් එකක් බ්‍රීච් කරොත් එහෙම ඊළඟට එයාගේ මුළු ජීවිත කාලෙටම ඇප්ලයි කරන හැම අවස්ථාවකම ඒක බලපානවා.
ඒ කියන්නේ මොකක් හරි ක්‍රයිම් එකකට සම්බන්ධලා ඒ වගේ රෙකෝඩ් එකක් ගියොත් ඒක මුළු ජීවිත කාලෙටම ඒ රෙකෝඩ් එක තියෙනවා කියන එක තමයි ඔබතුමින් අපිට පැහැදිලි කරලා කියන්නේ.
ඔව් ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කවුරු හරි මෙහෙට විසිට වීසයිකින් එනවා කියලා මොනවා හරි ක්‍රමයකින් යා වර්ක් වීසයිකට ඇප්ලයි කරනවා. වර්ක් වීසයිකට ඒ කියන්නේ එයා ඊළඟට මෙහෙ එන්නේ ඇත්තටම සෙටල් වෙන්න හිතාගෙන කවුරු හරිම ලංකාවේ එක්කෙනෙක් එනවා නම් එහෙම තව වීසා එකක් දාන්නේ මෙහෙ සෙටල් වෙන්නනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ෆැමිලි එකත් අරගෙන එනවා. ලොකු අනිත් එක මෙහෙමයි අපි ලංකාවේ වගේ කෙනෙක් මෙහෙට එනවා කියලා කියන්නේ සෑහෙන වියදමක් දරන්න ඕනේනේ. එහෙම ඇත්තටම ටිකට් එකක් කීයද කිව්වොත් එහෙම ඒ කියන්නේ සමහර වෙලාවට ඒ කියන්නේ 1500 එහෙම නැත්නම් ඊටත් වැඩියෙන් ඒ වගේ යනවනේ එක්කෙනෙකුට මෙහෙට ටිකට් එකක් ගන්න. ඊට පස්සේ ඉමිග්‍රේෂන් වීසා ෆී එකක් තියෙනවා. විසිටර් වීසා එකක් දැම්මත් ඊට පස්සේ වර්ක් වීසා එකක් දැම්මත් ඊට පස්සේ ලෝයර් කෙනෙක් ඒ දේ කරවුවොත් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් කරොත් මේ හැම එකම කොස්ට් එකක් තියෙනවා. අනිත් එක අපි ලංකාවේ රුපියලයි නිව්සීලන් ඩොලර් එකයි කන්වර්ට් කරොත් එහෙම ලොකු වෙනසක් තියෙනවනේ. ඉතින් ඒ නිසා අපිට ලොකු ලොස් එකක් තියෙනවා. ඒ නිසා මම ඇත්තටම හැමෝටම ඇඩ්වයිස් කරන්නේ පළවෙනි වීසා එක තමයි හරියට අපි දාගන්න ඕනෙන්නේ ඇත්තටම. ඒ පළවෙනි වීසා එක හරියට දාගෙන ඊළඟට වීසා එකක් දාද්දී බොහොම ප්‍රවේසම් වෙන්න. මොකද ඔයා ඔය කිව්වනේ ක්‍රිස්සාන් ඇත්තටම මේ විසිට වීසා එකක් අරගෙන මෙහෙට ආවහම තව වීසා එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. ඒකට උත්තරේ තමයි මෙන්න මේක. මොකද විසිට වීසා එකක් ඇප්ලයි කරද්දී ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඒ ක්‍රයිටීරියා එකේ තියෙනවා ජෙනුයින් ඉන්ටෙන්ෂන් කියලා. එහෙම නැත්නම් බෝනෆයිඩ් ඇප්ලිකන්ට් කියලා මෙන්න මේ ක්‍රයිටීරියා එක ෆුල්ෆිල් කරන්න ඕනේ ඕනම විසිට වීසා එකක් ඇප්ලයි කරන කෙනෙක්. එහෙම කියනකොට අපි හිතමු එයා කියනවා ඕකේ මම ලීගල් පර්පස් එකක් කියනවා මම එන්නේ මෙහෙට විසිට ඒ කියන්නේ විසිට් එකකට හොලිඩේ එකකට එහෙමත් නැත්නම් ස්පෙෂල් ඉවෙන්ට් එකකට එහෙමත් නැත්නම් බිස්නස් පර්පස් එකකට වගේ මොනවා හරි ජෙනුයින් ඉන්ටෙන්ෂන් එකක් අපි දෙන්න ඕනේ. ඒක ඉමිග්‍රේෂන් හිස්ටරි එකට යනවා. ඊළඟට වෙන්නේ මොකද්ද අපි හිතමුකෝ විසිට වීසා එකකින් මෙහෙට ඇවිල්ලා එයාගේ වීසා එක වෙනස් කරන්න ඕනේ කියලා. ඒ වගේ අවස්ථාවලට ඉමිග්‍රේෂන් එකට අපි වීසා එකක් දාපු ගමන්ම වෙන්නේ අර හිස්ටරි චෙක් කරලා බලනවා ඉමිග්‍රේෂන් එකකින්. හිස්ටරි චෙක් කරලා බලපු ගමන්ම මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේකට. නමුත් දැන් කියන්නේ මේක මෙයා ජෙනුයින් විසිටර් කෙනෙකුත් නෙවෙයි, මෙයා ජෙනුයින් ඇප්ලිකන්ට් කෙනෙකුත් නෙවෙයි කියලා වීසා එක රිජෙක්ට් කරනවා. ඔන්න ඔය වගේ අවස්ථාවලට මූණ දීලා මම ඒ වෙනුවෙන් පෙනී හිටපු ගොඩක් ක්ලයන්ට්ස්ලා ඇත්තටම ඉන්නවා මගේ එක්ස්පීරියන්ස් එකෙන්.
ඔව් ඇත්තටම ඒ වගේ දෙයක් කරනවා නම් හරි නීති උපදෙස් ලබාගෙන ඒක හරියට කරන්න කියලා තමයි ඔබතුමිය මේ දන්න හැමෝටම පැහැදිලි කරලා කියන්නේ. එහෙම නේද?
ඔව් ඇත්තටම මම කියන්නේ එහෙම හිතනවා නම් එහෙම කවුරු හරි මෙහෙට ඇවිල්ලා සෙටල් වෙනවා කියලා. විසිට වීසා එකකින් ලංකාවෙන් මෙහෙට එනවා නම් පළවෙනිටම නීතිමය උපදෙස් ගන්න කියන එක තමයි මම ඒගොල්ලන්ට කියන්නේ ඇත්තටම. එහෙම නැත්තම් ඒගොල්ලෝ අමාරුයි වැටෙන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා.
ඒක තමයි. දැන් මෙහෙට ආවට පස්සේදී අපි මේක පොඩ්ඩක් වෙන දිශාවකට යොමු කරුවොත් එහෙම අපිට දැන් මෙතන මේ දැන් අපි මෙහි ජීවත් වෙන දැන් අපි මෙච්චර කතා කරේ මෙහි අලුතෙන් එන අය සම්බන්ධයෙන්.
ඔව්.
එතකොට දැන් අපේ තියෙනවා පවුල් අතර තියෙනවා පොඩි පොඩි ආරවුල් සමහරලාට තියෙනවා. එහෙම නැති ගෙදරක් මං හිතන්නේ ඇති කියලා නේද? අපේ ලංකාවේ නම් කීමනක් තියෙනවා මේක මේ හැම දෙයක්ම තියෙන බත ඉදෙනකම් කියලා. නමුත් මෙහි එහෙම බත ඉදෙන්නේ නැද්ද? මෙහි මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඊට වඩා භයානකද? මොකද්ද තත්වය?
මෙහෙමයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් නම් ඇත්තම කිව්වොත් එහෙම ඉතාම භයානකයි. ඉතාම භයානකයි ඩොමෙස්ටික් වයලන්ස් කියන ඒවා. මොකද හේතුව ඩොමෙස්ටික් වයලන්ස් එකක් උන ගමම පොලිසියෙන් ඇවිල්ලා ඒ පාටිස් දෙක වෙන් කරන එක තමයි පළවෙනි දේ කරන්නේ. පළවෙනියටම බොහෝ දුරට ඒ කියන්නේ මම මෙච්චර ඉදිරිපත් වෙලා තියෙන කේසස් වල බලපුවාම ගොඩ හරිම අන්ෆෝර්චුනේට් සිදුවීම්. හරිම අන්ෆෝර්චුනේට් කියන්න අපි ලාංකිකයෝ හැටියට. මොකද කෙලින් මම එක ක්ලයින්ට් කෙනෙක් මේ ළඟදි කේස් එකක් කරවුවා. එයා මාස 3කට ඒ කියන්නේ ගෙදර බහින් බස් වීමක් වෙලා අපි ගොඩක් වෙලාවට සමහල්ලාවට අනිත් කෙනාට අත උස්සනවා. ඒ කියන්නේ මේල් පාර්ශවයේ මේ ඒ කියන්නේ ගෑනු අයට අත උස්සනවා. ඒ කියන්නේ ෂණික කෝපය නිසා මොකක් හරි එකට අපි යාට ඇසෝල්ට් කරනවා. ඒ වගේ අවස්ථාවල පොලිසියෙන් අරගෙන ගිහිල්ලා මාස 3ක් එක ක්ලයින්ට් කෙනෙක් ජේල් එකේ හිටියා. මොකද එයාට ලෝයර් කෙනෙක් ඉංග්ලිෂ් හොඳ නැති නිසා එයාට කොමියුනිකේෂන් කරගන්න හරියට බැරි වුණා. ඊට පස්සේ කිසිම දෙයක් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. එයා දන්නවා එයා ගැහුවා කියලා දන්නවා. ඉතින් එහෙම පස්සේ කොහොම හරි ඔන්න ඔය ඉස්සලා අර දාපු වීඩියෝ එක ක්‍රිෂාන් ඉස්සලා ප්ලේ කරපු වීඩියෝ එක දැකලා මගේ නම්බෙක එතන තියෙන හින්න මාස 3ක් හිරේ ඉඳලා මට කතා කරවුවා. ඒ වෙලාවේ මම ඊට පස්සේ ටග් ගාලා බේල් ඇපීල් එකක් දාලා එයා එළියට අරගෙන වෙනතනක් ඕගනයිස් කරලා දීලා එයාට එතන ඉන්න දීලා ඉතින් මුළු කවුලම අවුල්. ඊට පස්සේ ටෙම්පරරි වීසාවල හිටියේ ඒගොල්ලෝ. එහෙම ඒ වගේ වෙලාවට එයාව අනිවාර්යෙන් ඩිපෝට් කරනවා. මෙන්න මේ වගේ සිද්ධියක් වෙලා මම ඒකේ අගමුළු ඔක්කොම කියන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මම ඒකට පෙනී ඉඳලා එයාලගේ සම්පූර්ණ කේස් එක සම්පූර්ණයෙන්ම මේ අයින් කරලා දුන්නා. අයින් කරලා දුන්නේ ගොඩාක් වැඩ ඒගොල්ලොත් එක්ක කරන්න සිද්ධුන. ඒ වගේම සල්ලි ඒ කියන්නේ මේ ෆයිනෑන්ස් පැත්තෙන් ගත්තොත් එහෙම ඇත්තටම මෝ දැන් 20,000 විතර වියදම් කරා ඒ ක්ලයන්ට්ස්ලා. මොකද ඒ කේස් එකට එතනදී වුණ දෙයක් තමයි හැමෝම දැනගත යුතු දේ තමයි අර මං ඉස්සෙල්ලා කියුවා වගේම තව කෙනෙකුගේ බොඩි එකකට අපිට අත තියන්න බෑ. කොච්චර තරහ ගියත් මෙහි නීතියක් තියෙනවා. අපි හැම කෙනෙක්ම නිව්සීලන්ඩ් වල ජීවත් වෙනවා නම් එහෙම අනිවාර්යයෙන්ම අපි ඒක නීතියට ඔළුව නමන්න ඉගෙන ගන්නම වෙනවා.
ඒ කියන්නේ අපි කාගේදර ගෙදරට ගියා මේ විදිහට ඉන්න කියනවා වගේ. ඉතින් මම හිතන්නේ ගෙදර ප්‍රශ්නයක් ඇති වුණත් මං හිතන්නේ ගෙදර කවුරුවත් මේක කිව්වේ නැතත් සමහරවිට ඔබ දන්නේ නැතුව ඇති ඔබලගේ නේබර්ස්ලා වඩපිටය ගැන ඔබ ගැන හොඳට බලාගෙන ඉන්නවා. නමුත් ඒ වගේ කෙනෙක් වුණත් කෝල් කරලා දිගින් දිගටම මෙහෙම කිව්වොත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබට යම් කිසි ප්‍රශ්නයකට මැදිහත් වීමේ අවස්ථාවක් හොඳටම තියෙන පුළුවන්. ඒ වගේ දේවල් මං හිතන්නේ අපි උන්තරන් දැකලා තියෙනවා නේද මානෙල්?
ඔව් ඇත්තටම මම ඒ මං ඔය කියපු සිද්ධියත් නේබ තමයි කෝල් කරලා තියෙන්නේ 111 මේ ඩයල් කරලා තියෙන්නේ නේබ. ඉතින් ඒ වෙලාවට කිසිම අහන්නේ නැහැ ලොකු දේවල් ප්‍රශ්න අහන්නේ නැහැ. අරගෙන ගිහින් තමයි ප්‍රශ්න අහන්නේ ගොඩක් වෙලාවට.
ඔව් ඉතින් ඒකෙහිඳ මම හිතන්නේ වයලන්ස් කියන එක නේද? ඒක බොහොම ඒක නැති තරමට අපිට මේ දෙවැඩ කරගෙන ගැනීමේ පහසුව තියෙනවා. ඉතින් බොහොම අපි
ඔව් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපි මොනවා හරි තරහ යනවා තමයි අපි මිනිස්සු නිසා අපි සමාල්ලාවට අසාධාරණයක් පේනකොට එහෙම නැත්නම් මොනවා හරි අඩුපාඩුවක් තියෙනකොට අපිට තරහ යනවා තමයි. නමුත් අපි මිනිස්සු හැටියට අපි මේ තරහ කොහොමද පාලනය කරන්නේ කියන එක ඉගෙන ගන්න ඕනේ ඇත්තටම. මං කියන්නේ මේ නිව්සීලන්ඩ් ඉන්න නිසාම නෙවෙයි ඇත්තටම. අපි ලංකාවේ හිටියත් අපි ඒ දේ ඉගෙන ගත යුතුයි කියන එක තමයි අපිට ඒකෙන් ගන්න තියෙන්නේ.
ඇත්තටම දැන් ඔය අපි මේ ස්ටැටිස්ටික්ස් එහෙම බැලුවොත් මෞර්ය ජනගහනය ගොඩක් අඩුනාට ඔය මේ හිරේ ඉන්න කට්ටියකින් 50%ක්ම රිප්‍රසන්ට් කරන්නේ මෞරිස්ව නේද?
මෞරි සමෝන් ඒ වගේ අය තමයි රිප්‍රසන්ට්
කරන්නේ. පැසිෆික් අයිලන්ඩ්ස් ඒ පැත්තම ඒක වෙන්නේ ඇත්තටම නේද?
ඔව්
ඉතින් ඇත්තටම අපිට ඔ මේ හරි දැන් අපිට මං හිතන්නේ අපි half මේ 30 minutes මා ඩිස්කස් කරා. මං හිතන්නේ නිලුපුල අත උස්සන නිලුපුලට ප්‍රශ්නක් තියෙනවා කියලා. නිලුපුල ප්‍රශ්න
දෙන්න. දැනුනේත් නැහැ ඇත්තටම. අන්නේක බලන්න
මානෙල්ට පේනවද දැන්නේ chat එකේ නේද? If someone is a dual
citizen. No, I cannot see anything.
That's okay. I can read it out for you.
Okay.
If someone is a dual citizen of New Zealand and Sri Lanka. Mm-hmm. If a person has committed the criminal offense.
Yeah.
Can New Zealand send the person to Sri Lanka?
No, but still the person has to go to New Zealand courts first.
Mm.
So then after that, if they've found guilty of that person, then definitely. But the thing is, there are some time periods, you know, 5 years and 7 years. It is depending on the sentencing matter, how many years they will go to jail. Or, it is depending on that. So then they can deport. If they are on temporary visas, definitely they will issue a deportation liability notice.
Yeah.
But the thing is, if they are New Zealand citizens or residents, then there is a process to be followed.
Mm-hmm. Yeah. So what you mean is like, you know, for court proceedings, he has to do that in New Zealand. If he is sentenced to jail term, then up to 5 years, so under certain circumstances, he has to be here. But
He must go to jail.
He must go to jail in New Zealand.
Yes, exactly. Yeah.
New Zealand. Right.
Yes. Okay, because I saw somewhere when Australians had committed crime that they were sending, because they were dual citizens and they were deporting them to New Zealand. So yes, it is different because New Zealand and Australia, there is agreement. So that's why.
Mm-hmm.
That's why. Right, right. That's good
there
to know.
There is no such agreement between Sri Lanka and New Zealand.
They are New Zealand citizens. They are not Australian citizens. That's why they sent to New Zealand.
Okay, so,
But vice versa, that does not happen. Australian committed an offence in New Zealand, that does not apply. Why is that?
Yes, it is because of the New Zealand government rules, you know. It is because of the New Zealand government rules. But Australia, they have that power. They can send them here.
A man who killed 30-odd people, you know, Muslim.
Exactly.
And now he's appealing.
Yeah.
For his innocence, so...
It is taxpayers' money, you know. I don't know how much.
I read an article, they're spending more than $1 million.
It could be, but I'm not sure how much.
Yeah, Manuel, I have a question. Earlier you spoken about the... if someone being caught... you know, at a criminal offense or whatever, and if that person is unable to speak in English, if he can't express his whatever things he has to express to the police or whatever authority, can that person say, I want to speak to my lawyer and come back?
Yes, of course.
That's a quite a violent question.
Of course, they can call anyone, you know, if they wish.
Yeah. And my second question is, I get so many people are seeing me through, so many people have seen me through the Facebook. They're asking me, can you find a job? And I said, I don't know. I said that we are having a discussion, so I'll be able to speak to this lawyer and find out. A lot of people are trying to come as visit. I said, I don't know. Their intention is not to come as a visitor and see the country and go back, but their main intention is to find a job.
Settle in New Zealand.
So, is there any visa category saying job search visa? If it's a skilled migrant, we say like a mechanic.
No, it is closed now, job search visa, actually.
They closed.
It is not valid anymore.
Was there anything like that before?
Yes, it was. Yeah.
Okay.
2022, as I recall, they closed that category.
Right. So, is there any other category if someone who is a skilled migrant, not just idler, who wants to come and do a dishwashing or whatever job, not like that?
Yeah.
Skilled migrant, you know, like maybe a computer professional.
Yes, definitely. There are some opportunities for them. Under the skilled migrant category visa, they can still apply, but the thing is, they need to score 180 points.
Oh, okay.
Some people still, if they have husband and wife, you know, and also if they have master degrees, both of them, there may be chances to apply because, you know, a calculation is if maximum points for age, 30 points. So then they can actually claim 30 points for age. And then for the highest qualification, they can claim 70 points if they have master degree. So if, you know, we assume that both of them have master degrees, so which means actually 70 points for the principal applicants, and also partner can score 20 points, you know, 20 points they can claim. Then 30 points for their age. And also other thing is skill work experience. For example, if 10 years experience, so then altogether here now 170 points. And also because their title is in an engineer, so and also if they have 6 years of, it's called absolute skill field jobs. So then absolute skills they have. So then another 15 points they can claim. So which means actually 180 points they can claim, which means they can apply for New Zealand residency. They are eligible to apply.
Without a job?
Without a job. Yes, correct.
But people who like, people like boat builders, they don't have a master's degree, but they have experience and skill, maybe 10, 15 years. Those sort of, what should we do?
No, I don't think so. They can apply, you know, any sort of visas in New Zealand.
Unless if they get a job.
Unless they are offered a job. in New Zealand.
Yeah. Because other people just come and waste their money and, you know, in vain.
Exactly.
I don't want to give any false promises and so forth. So, better, I direct.
And other option is actually business visas.
Business visas,
yes.
But you had to show some amount of money, right?
Well, if they have 100,000 New Zealand dollars, still there are some, you know, opportunities.
Okay.
For them to apply.
Okay. All right. Good. Thank you for that.
All right, Kenneth.
Yeah, thanks. Thanks, Manuel.
Yeah, just a bit of a clarification. Thank you, Kenneth, for asking that question. Anyone else want to ask a question, please? Please kindly raise your hand up, then I can let you ask a question, please. කාට හරි තව ප්‍රශ්නයක් තියෙනවද අහන්න සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කමක් නැහැ ඕනම භාෂාවකින් අහන්න පුළුවන් පුළුවන් නම් අහන්න තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනගන්න මේක හරිම හොඳ අවස්ථාවක් ඒ දේවල් දැනගන්න
ඔබ ඔෆර් එකක් හම්බ තියෙනවා නම් ඒක ලකුණු හම්බ වෙනවා නේද ඒකටත් ලකුණු හම්බ වෙනවා
ඔය ජගත් 50 points හම්බ වෙනවා ඒ කියන්නේ ලකුණු 50ක් හම්බ වෙනවා ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් එහෙම ඒක ලංග රෙසිඩෙන්සි එකට ඔව්
මොකද මේ කැටගරි එකක් තියෙනවා අර රීජනල්
regional shortage list. Yeah.
දැන් මෙතනදී ප්‍රශ්නේ තමයි දැන් අර මාස්ටර් ඩිග්‍රී තමයි මේ 70 මේ පොයින්ට් සම්බන්ධයෙන් ඒක තමයි හයස් මේක සාමාන්‍ය ඊට වඩා අඩුවට දැන් අපි කියමුකෝ දැන් බේකර් කෙනෙක් කියලා. ඒතර ඒගොල්ලන්ට ඇත්තම තියෙන අර වොකේෂනල් මේ ඒ වගේ එකක් තියෙන්නේ. ඉතින් ඒක ඒ වගේ එකකට එච්චර ගොඩක් ලකුණු හම් වෙන්නේ නැහැ. ඒකට කොහොමද ඒ වගේ කෙනෙකුට මේ තත්ත්වයට දෙහම් වෙන්නේ කියන්නේ.
මෙහෙමයි ඒගොල්ලෝ න්ියුසීලන් වල ඉන්නව නම් එහෙම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලෙවල් 4 ක්වොලිෆිකේෂන් එකට 40 පොයින්ට්ස් ඒගොල්ලන්ට ක්ලේම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒජ් එකට 30 පොයින්ට්ස් පුළුවන්. ඊට පස්සේ අවුට් ඔෆ් ඔක්ලන්ඩ් ජොබ් ඔෆර් එකක් තියෙනව නම් එහෙම. හැබැයි ඒගොල්ලෝ මෙහෙ ජොබ් කරනවා නම් විතරයි ඒක බලපාන්නේ. අවුට් ඔෆ් ඔක්ලන්ඩ් නම් එහෙම තව 30 පොයින්ට්ස් ඒගොල්ලන්ට එකට ක්ලේම් කරන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක 10 ඉයර්ස් තියෙනවා නම් එහෙම ඒකට තව 50 පොයින්ට්ස් ඇඩ් කරන්න පුළුවන්. එතකොට ඔක්කොම ලකුණු කීයද? 50 මේක එක්ස්පීරියන්ස් එකට 50යි, ඒජ් එකට 30යි, අවුට් ඔෆ් ඔක්ලන්ඩ් 30යි. ඊට පස්සේ ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එක 50යි, ඊළඟට ජොබ් ඔෆර් එකට තව 50ක් එනවනේ. එතන ඒගොල්ලන්ට තියෙනවා ඇත්තටම
කීයද? 180 තියෙනවා.
ඊටත් වැඩිය තියෙනවා ඇත්තටම.
ඔව්.
හැම ඉතින් ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් න්ියුසීලන්ට.
ඔකේ. මානෙල් හයි.
හෙලෝ සචින්.
හයි. If you been assessed for a certain skill category here when you apply for residency?
Yeah.
And when like you want to score maximum points. So if you have been assessed for work experience back in Sri Lanka?
Yeah.
Is that job has to be related to what you are applying here or can it be a different skill category?
Yes, it can be, you know, you can still claim even though that job experience mm-hmm. is in a different skill category. You can
as long as the skill category is here.
However, okay. there must be a link in between okay. these jobs. Like mm-hmm. for example, you know, someone may have work as a waiter in Sri Lanka.
Yeah. Yeah.
So then, and also then after that, in the hospital field, highest position is like, you know, a duty manager or someone like that. So yeah. then still that experience is relevant to the job that they are actually employed now. So because of that reason, still they can claim that experience.
Okay.
As a skilled work experience.
What I'm referring is, okay, for an example, like I've been assessed under a certain skill category here. Because my job is under that.
Yeah.
But back in Sri Lanka, I have not done that job for some time.
Right.
During that time, I've been in a different industry, which is again a skill category here.
Yeah. So
when you want to get skilled experience points, can the Sri Lankan job be assessed for points?
Yes, you can still claim that experience too. For example, if you work. Skill. If you worked in Sri Lanka as an accountant, this is just the example. Accountant, under the accountant code, you can still claim that experience. Like, but the thing is, you need to work there. You need to claim more than 2 years of at least 2 years experience. So then you can get 10 points for that experience.
Yes, so it doesn't have to be the same skilled skilled employment, but as long as your Sri Lankan job is within the skill category, you can still claim those points also, right?
Yes, you can claim those points too. However, it has to match. Your job task has to match with the NSCOR codes.
Yeah. That I understand.
That's
so two different jobs is not a problem as long as within the parameters and it matches with NSCOR scorecard.
Yes.
Okay.
Yes.
Thank you very much.
You're welcome.
Yeah, Mardell, if I have anyone who wants to find a job like a high category or whatever, regional shortage or whatever, and if there is any, and can I ask them to contact you to work on their visa?
Yes, of course. I can assist them. Yeah.
Cool. And you will let us know the charges so we can tell them these are the charges. You directly deal with Mardell.
Yeah.
Okay, cool.
I have a quick question. Like, I came on a work visa. And I got converted into a resident visa now.
Right.
As far as I know, and I read through the immigration site, now I have to wait for 2 years to go for my PR.
Yeah, permanent resident visa, yes.
Yeah. So, just wanted to check quickly. Is there any exceptional way that I can do something faster? Is there any category I can apply for otherwise?
If you have a residence visa, so... there is no other ways to apply for permanent resident visa. The criteria is you must stay in New Zealand certain days. That's the eligibility criteria to apply for permanent resident visa. As I recall, 285 days or something like that. But this may be not correct because I need to refer to the immigration sites and also the criteria to just to confirm that, but still the it's date, how many dates you are staying in New Zealand after you are granted your resident visa.
Okay, is it within 2 years or the 200
within
number of
two
days?
Years two, within. Not within, yes, within 2 years, but for example sometimes people leave the country for holidays or some other reasons, then they are coming back. So because of that reason, you must stay in New Zealand certain days.
Certain number of days.
To
okay.
be eligible to apply for a New Zealand permanent resident visa.
Okay. Okay. So when after the 2 years, am I getting any kind of a notification from the immigration or do I need to?
No.
Yeah.
No, they are not sending any notifications to you. It is your responsibility to apply if you wish to apply.
Okay. Okay. Yeah, got it. Thank you very much.
You're welcome.
One more question. So further to that, say after the PR is granted, so if I'm planning to apply for the citizenship, is there any time frame I need to stay in the PR?
Yes. As I recall, again, I need to double check this time frame. You can actually go to Internal Affairs website. It will provide you all the details. But I know that previously 5 years time frame, but I'm not sure about that.
Okay, sure. I'll go and check
but
that.
You can go to Internal Affairs website. All the information are there. New Zealand citizenship. If you type New Zealand citizenship, you can see all the details, all the information there.
Yeah, I believe all those information will be refreshing time to time as well.
Yes, exactly. Yeah.
Okay. Yeah. Thank you very much, Mayra.
Mayra, do you do conveyancing as well?
No, Kenneth. No.
No conveyancing. Yeah. Okay. No problem. Yeah.
Any more questions from the audience today? I can see a few more people. Sujit, and then there's someone.
Yes, Prashant.
Yes.
Manel, podi ne mata dana
yes, so yake nama kiyanne mata?
Kaushalya Suravira. Mama
Shweta. Hi Kaushalya.
Hi Manel. මට දැනගන්න පුළුවන්ද මම දැනට යුනිටෙක් යුනිවර්සිටි එකේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකට අප්ලයි කරන්න හිතාගෙන ඉන්නේ මේ දවස්වල මේ දවස්වල යුනිවර්සිටි එක කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරනවා බට් දැනට මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම තියෙන ප්‍රොෆෙෂනල් ක්වාලිෆිකේෂන් කියන්නේ ප්‍රොෆෙෂනල් ඩිප්ලෝමාස් තියෙන්නේ ප්ලස් අපි ඉස්සරෝම යුකේ අප්ලයි කරන්න හිතාගෙන යුකේ වීආයි ඒ කියන්නේ IELTS යුකේ වීආයි කම්ප්ලීට් කරා with overall 7 marks
කෞශල්‍ය මම ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ මොකද දන්නවද මේක පබ්ලික් මීටින් එකක් නිසා ඇත්තම ඔයෝ කියන්නේ තනිකර ඒ කියන්නේ ප්‍රයිවට් ඔයා මේ ડિස්ක්ලෝස් කරන්නේ හැම දෙයක්ම ඔයාගේ පර්සනල් ඉන්ෆර්මේෂන් ඉතින් ඒක නිසා මට ඔයාට එක්කෝ මේ සෙෂන් එකෙන් පස්සේ මට ඔයා ඔයාගේ පර්සනල් එක කතා කරන්න මං අවස්ථාවක් දෙන්න. ඇත්තම මෙහෙම මං හිතනවා ඒක හොඳ නැහැයි කියලා මේ වෙලාවේදී ඔයා ඔයාගේ personal deval disclose karne ka
okay got it mane thank you
hari okay, I'm happy to assist you after this session but if you sure. have any common issues then I'm happy to you know respond to them
okay then I'll contact you later
yes after okay, this Marlene, session you can contact me okay. you saw my number හැම කෙනෙක්ගෙන් මට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා ඒ තමයි මොකද මම ක්‍රිමිනල් ඩිෆෙන්ස් ලෝ කෙනෙක් හැටියට මම ගොඩක් සමහර වෙලාවට මම පොලිසියේ ඉන්න පුළුවන් ප්‍රිසන් එකේ ඉන්න පුළුවන් එහෙම නැත්නම් කෝට් එකේ ඉන්න පුළුවන් ඉතින් ඒ වගේ අවස්ථාවල මට ඇත්තටම හරිම ඩිස්ටර්බ් වෙනවා කවුරු හරි කෝල් කරනකොට මට ෆෝන් එක ඕෆ් කරන්නත් දැ සමහර අවස්ථාවලදී ඒ නිසා මම හැමෝගෙම ඉල්ලන්නේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න එතකොට මම ෆ්‍රී වෙලාවට ඒගොල්ලන්ට මම කෝල් බැක් කරනවා සාමාන්‍යයෙන් within 24 hours වලින් අනිවාර්යෙන් මම කෝල් බැක් කරනවා
හොඳයි thank you මානෙල් ඒකට මම හිතන්නේ ලක්හිඳුට තව ප්‍රශ්නයක් තියෙනවා ලක්හිඳු
නෑ sorry මට hand raise එක අයින් කරන්න බැරි වුණා
හොඳයි okay හොඳයි ඉතින් ඇත්තටම මානෙල් සමරකෝන් මහත්මයට අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මොකද උස්ලා යුනයිටඩ් ශ්‍රී ලංකා ඇසෝසියේෂන් එකේ උපකාරක සේවාව එහෙම නැත්නම් help line එක පටන් ගත්තට පස්සේ අපි මේ රටේ ඉන්න බොහොම විවිධ ශ්‍රේෂ්ඨවල කට්ටිය අපිට කිව්වා තමන්ගේ ශ්‍රී ලාංකිකයන්ටම මොකක් හරි උපදෙසක් දෙන්න නම් අපි බොහොම කැමැත්තෙන් ඒ දේ කරන්න වැඳලා ඉන්නවා කියලා. ඉතින් අපිට වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවරු විතරක් නෙවෙයි හැම ශාස්ත්‍රයකම ඇත්තම ඔබට අවශ්‍ය නම් ඔබගේ ගෙදර තීන්ත ගන්න උනත්, පේන් කරන්නවත් ඒ සඳහා අපේ ඉන්නවා නිපුණත්වයක් දරන කට්ටිය, කට්ටිය නිපුණත්වයක් තියෙන කට්ටිය, ඒ කට්ටිය දන්නව හරියට මේ වැඩේ කොහොමද කරන්න කියලා. කොහොමද ඔබගේ ඩෙක් එකක් හරියට ගහන්නේ. එහෙම නැත්නම් මේ ඒ වගේ ඕනම දෙයක් කිරීමට අපිට දැනෙන්නවා මං හිතන්නේ 100කට වැඩික අධික හිරිසක් මං හිතන්නේ විවිධ ශාස්ත්‍රවල. ඉතින් මානලොත් ඒ එක්කෙනෙක් තමයි මට පැහැදිලිම කියලා දෙනවා අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔබට මොනවා හරි උපදෙසක් දෙන්න පුළුවන් නම් ඇය ඕනලා කේදේ කරන්න සූදානම් කියලා. ඉතින් ඊට අමතරව ඔබට ඉතින් එහා ඔබට ගිහිල්ලා යමක් කරගන්න ඕන නම් ඉතින් ඒක ඔබට පෞද්ගලිකව කරගැනීමේ හැකියාවක්
මගේ ඊමේල් ඇඩ්‍රස් එක තමයි manil is at berrycaselawyer.co.in මම මෙහෙම කරන්නම් මම ක්‍රිෂාන්ට මම ටෙක්ස්ට් මැසේජ් එකක් එවන්නම් මේ සෙෂන් එකෙන් පස්සේ ක්‍රිෂාන්ගෙන් ගන්න පුළුවන් වෙයි නේද
මට පුළුවන් මට හොස්ලා හෙල්ප්ලයින් එකේ පුළුවන් මට ඒක ෂෙයාර් කරන්න
ඒක අපුරක් හරි මිස් වුණොත් එහෙම මේ ඊමේල් එකක් එන්නේ නැහැ නේ ඒක නිසා මම එහෙම කිව්වේ ඔව් මම ඇත්තරම මේ පොඩි වචන දෙක තුනක් කියන්න ඕනේ ක්‍රිෂාන් මේ උසලා හෙල්ප්ලයින් එකෙන් ඕගොල්ලෝ කරන සේවය ගොඩාක් මම අගය කරලා සලකනවා ශ්‍රී ලාංකික කාන්තාවක් හැටියට ඇත්තරම මට හිතෙනවා මේකෙන් ලොකු සේවයක් කරනවා කියලා අපි තවත් කවුරු හරි කරන දෙයක් ඒක බොහොම වටිනා සේවයක් වෙනවා හැමෝටම මොනවා හරි උදව්වක් කරන්න පුළුවන් නම් එහෙම මම හරිම ආඩම්බර වෙනවා අපේම කොමියුනිටි එකේ අයට මේ විදිහට උදව් කරන්න ඒගොල්ලෝ ඉදිරිපත් ඒ කියන්නේ ඇත්තට මේ සර්විස් එක වොලන්ටරිනේ කරන්නේ ඉතින් ඒක අපි ගොඩාක් අගය කළ යුතුයි මේ අවස්ථාවේදී thank you මටත් මෙහෙම අවස්ථාවක් ලැබලා දුන්නට
මානෙල් බොහොම ස්තුතියි මේකට සහභාගී වෙච්ච එක සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම දැන් අපි අර මුලින්ම කරා වගේ අපි මේ හැම සාකච්ඡාවකම හැම වැඩමුළුවකම යම්කිසි ප්‍රතිඵලයක් දකින්නත් හරි කැමතියි. ඉතින් මේකෙන් ඉගෙන ගන්න දේවල් මේකෙන් අහන දේවල් ඔබ තම තමන් දන්න ශ්‍රී ලාංකිකයන් සමග
බෙදා හදා ගන්න. දැන් අපි හොඳටම දන්නවා අර අපි වතු වගාව කරපු එකේ දැන් සමහරු මේ ලස්සන්ට එළවලු පළතුරු ගෙවල් හොඳට හදලා තියෙනවා. සමහරු පුංචි ෆ්ලැට් එකක හිටියත් ඒ දේවල් හදලා තියෙනවා. ඉතින් වස විසින්තරව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නීතිය සම්බන්ධ වුණත් ඇත්තට. මොකද ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනවා මෙහෙ ඇවිල්ලා තමන්ට නීතිය දන්නේ නැති එක. අර කියලා තියෙනවා නීතිය දන්නේ නැති එකෙන් අපිට මේ වරදින් බේරෙන්න බෑ කියලා නේද? ඉතින් අන්න ඒකෙන්ද අපි නීතිය දැනගන්න එක බොහොම හොඳයි. අනිත් එක ඒ නීති උපදෙස් ගන්න එක හොඳයි. අපි දන්න දේවල් තමන් එක්ක බෙදා හදා ගන්න එක හොඳයි. ඉතින් අපිට මේ ඉන්න අපේ ශ්‍රී ලංකිකයන් බොහොම ලොකු සම්පතක් ඔබ වගේ. ඉතින් මේ වගේ වැඩමුළු තව ඉස්සරහට අපි විවිධ ශ්‍රේෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසල හෙල්ප් ලයින් එකට ඔබට ඔබ දන්නවා නම් ශ්‍රී ලංකිකේ කවුරු හරි මේකට ඔබට ඔවුන්ට යම් කිසි උදව්වක් අවශ්‍ය නම් සේවාවක් අවශ්‍ය නම් උපදෙසක් අවශ්‍ය නම් ඔවුන්ට කියන්න සම්බන්ධ වෙන කියලා උස්ල හෙල්ප් ලයින් එකට WhatsApp group එකට එහෙම නැත්නම් uslahelpline@gmail.com එකට ඊමේල් කරන්න කියන්න. මම හිතන අපේ ඉන්න මේ ශ්‍රී ලාංකිකයන් සැදී පැහැදී ඉන්නවා කිසිම පැකිලීමකින් තොරව ඔබට උදව් කරන්න. ඉතින් ඒක අපේ ලොකු සම්පතක්, අපේ සම්පත රැක ගනිමු. ඉතින් මේ දේවල් අපි හොඳට බෙදා හදා ගමු. ඉතින් අවසාන වශයෙන් තව විනාඩි 5ක් තියෙනවා අපිට කතා කරන්න මේකෙදි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනව නම් විනාඩි 5ක් තියෙනවා අපිට ප්‍රශ්නට උත්තර දෙන්න. හොඳයි, මම හිතන්නේ නිහඬතාවයෙන් පේන මොකක් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මානෙල් මම අවසාන වශයෙන් ඔබතුමී මම හිතන්නේ සචින් සිල්ව මම හිතන අවසාන මොහොතේ අතිස්සුවක් කියන්න සචින්.
Hi මානෙල්, now everybody is talking about this new immigration reforms regarding skilled migration. When do you expect the new system will come into play? And do you know any tips that...
29 September 2023. Yes. Okay. Green list resident visas, straight mm-hmm. to resident visas and also work to resident visas. So, mm-hmm. You know, within 2 days, actually, mm-hmm. You know, latest information is that within 76 days, mm-hmm. they are going to assess this application, straight tier one applications, and mm-hmm. also a work resident visa, someone, you know, if they don't have a skilled job like, you know, tier one, okay. like, you know, some doctors, engineers, IT professionals, and mm-hmm. so on, mm-hmm. They can apply for tier two visas. And then mm-hmm. after that, the most important thing is it goes to directly residency, you know, permanent residency, mm-hmm. not resident. That's the important part of that visa category.
Okay. And the point system, will there be any changes?
No.
Okay.
Not. I do not think so. Within this year, they are going to change it.
Okay. Right, Mane. Thank you very much.
All right.
Okay, Enang, thank you very much for everyone for taking part in this workshop, I would say, and also asking very good questions. And now, finally, before we conclude this one, Mama Hana Kemati Manel Geng, Ubita Avasana Vashayeng, Ape Sri Lanka Janata Arvishashe Mehen Ayata Denna Pulwang Padisa Mukadda Kiyala.
මට නම් ඉතින් කියන්න තියෙන කිසිම වරදක් කරන්න එපා කියන එක තමයි. හැබැයි එකම දේ තියෙන්නේ මෙහි තියෙන ලෝ එක මොකක්ද කියලා ජෙනරල් නොලෙජ් එකක් ගන්න හැම අවස්ථාවකම. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම මෙහි තියෙනවා කොමියුනිටි ලෝ සෙන්ට් එක කියලා. ඇත්තට මොකද ලෝ එකනේ හම් වෙනවා කියන්නේ හරිම එක්ස්පෙන්සිව්. ඒ නිසා මෙහි තියෙන හොඳම ආයතනයක් තමයි කොමියුනිටි ලෝ සෙන්ට් එක. ඊට පස්සේ සිටිසන්ස් ඇඩ්වයිස් බියුරෝ. ඒ වගේ තැන් වලට ප්‍රී ලීගල් මේ ඇඩ්වයිස් ගන්න යන්න පුළුවන් ආයෙද. මම නම් විශ් කරන්නේ මගේ එකම විශ් එක කිසිම කෙනෙක් මා කෝට් එකේදී හැම වෙන්න එපා කියන එක තමයි මම කියන්නේ. නමුත් ඕගොල්ලන්ට පුළුවන් මේවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න හැම අවස්ථාවකම එක වෙබ්සයිට්ස් තියෙනවා. දැන් පොලිස් වෙබ්සයිට් එක තියෙනවා. පොලිස් වෙබ්සයිට් එකට ගිහම ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඊට පස්සේ IRD වෙබ්සයිට් එකට ගිහම tax services ගැන ඔක්කොම දැනගන්න පුළුවන්. immigration වෙබ්සයිට් එකට ගිහම ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේවා general information. නමුත් ඒ ජෙනරල් ඉන්ෆර්මේෂන් කියලා කියන එකෙත් ගොඩක් ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. මොකද්ද මේ සිස්ටම් එක, කොහොමද වීසා එකක් ඇප්ලයි කරන්නේ, මේ වගේ ඒවා ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මගේ ඇඩ්වයිස් එක තමයි නොලෙජ් එක දියුණු කරගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
ඔව්, බොහොම ස්තුතියි මානෙල්. ඇත්තටම ඒක දැන් අපි මේ අවසානයේ තමයි මේ ළඟාවමින් පවතින ඔබතුමේ පැහැදිලිවම කිව්ව ඔබගේ බලාපොරොත්තු තමයි ඔබගේ විශ්ව එක තමයි කවදාවත් කෝට්ස් වලදී ශ්‍රී ලාංකිකේ හම්බ වෙන්නේ නැති වෙන්නේ කියන එක නේද? ඒ වගේම තමයි දොස්තර මහත්තයෙක් ගත්තත් ඔවුන්ගේ බලාපොරොත්තු තමයි කවදාවත් ලෙඩෙක් හම්බෙන්නේ නැති වෙන්නේ ලෙඩු නැත්තම් තමයි හොඳ වෙන්න ඕන. නමුත් අපි පිටරට ගිනොට අපේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. සමහරවිට අපේ ලංකාවේ ඉන්න තමන්ගේ අම්මල තාත්තලා ඒ වගේ දූ දරුවෝ නැද අයෝ ඒ වගේ කට්ටියත් එක නම් අපි හම්බෙන්න ලොකු බලාපොරොත්තු තියෙනවා නේද? ඉතින් එහෙම පිටරටක ඉන්න වෙලාවක අපිට මේ වගේ සහෘදයන් සමග මෙච්චර හොඳ වැඩසටහනක් කරගන්න ලැබීම මගේ ඒ දිතාමත් වාසනාවක් කියලා මම හිතනවා. මම හිතන්නේ අජිත් මුනුසිංහ මම හිතන්නේ දැන් තමයි සම්බන්ධ වෙන්නේ නේද? අපි දැන් මේ කතාව අවසානත් භාගයට එන්නේ. ඉතින් මම හිතන්නේ උත්සාහ කරා ඔබතුමා කලින් සම්බන්ධ වෙන්න. නමුත් ඉතින් ඒක ටිකක් පරක් වුණා. ඉතින් අපි දැන් හරියටම වෙලාව 8:45යි. 8:45ට දැන් පටන් ගත්තේ. මම හිතා ඉතාමත් හොඳ සාකච්ඡාවක්. ඉතින් ඔබ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වැඩසටහන අවසන් කරන්න කලින් ඉතින් මේ උස්ලා හෙල්ප්ලයින් එක ගැන ඔබට යම් කිසි පැහැදීමක් තියෙනවා නම් ඔබට ඔබ දන්නා නම් කවුරු කෙනෙක් උදව් බලාපොරොත්තු ඉන්නව නම් කරුණාකර උන්ට කියන්න සම්බන්ධ වෙන කියලා අපි කැමැති උදව් කරන්න. ඉතින් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම ඔබෙන් සමගන්නවා ක්‍රිෂාන් ගාල්ලගේ ඕක්‍රේන් ඉඳලා. හැමෝටම ආයුබෝවන්. ඔව් ඇත්තටම
අද මේ වැඩසටහන අහන් හිටපු ඔබ හැමෝම මම හිතනවා මේන් ප්‍රයෝජනයක් ගනීවි කියලා. ඉතින් අද වෙනද වගේ සංගීතයට සින්දුවට අපිට ප්‍රධාන තැනක් දෙන්න බැරි වුණා. මොකද අවශ්‍ය වුණේ පුළුවන් තරමක් ඔබට මේකේ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා අපේ වැඩසටහන අවසන් කිරීමට අපේ සිංහල පාසලෙන් උස්ලා එක්සත් ශ්‍රී ලංකා සංගමේ සිංහල පාසලෙන් ගීතයකින් අපි අද වැඩසටහන නිමා කරන්නේ මේ සූදානම්. ඉතින් ඔබ සෑම දන්නා පරිදි උස්ලා සිංහල පාසලේ ගීතයකින් තමයි 2023 හෙළ මිහිර ආරම්භ කළේ. ඒ වගේම තමයි අද දවසේ අපගේ ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහන නිමාවට පත්වෙන්නේ ඒ දරුවන්ගේම ඒ අලංකාර ගීතයෙන් ඔබට සමු දීමෙන්. ඉතින් නැවතත් ආයේ දවසක බදාදාවක හමු වෙනතුරු අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා.